SBS Radio.
She's dragged. Okay, okay, come on.
Okay. Are you okay?
These creatures were here before us. And if we're not careful, they're gonna be here after. Welcome to Jurassic World.
ඒ හඬ කාණ්ඩයත් එක්කම ඔබට යම්කිසි ආකාරයක ඉඟියක් ලැබෙන්නට ඇති අද අපි නොදුටු සිනමාවෙන් කතා බහ කිරීමට සූදානම් වන සිනමා නිර්මාණය පිළිබඳව ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කිංඩම් කියන මේ දිනවල තිරගත වෙමින් පවතින සිනමා නිර්මාණය පිළිබඳව තමයි අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම 1993 වසරේදී තමයි පළමු ජුරාසික් පාක් චිත්‍රපටය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන්නේ. ඉන් අනතුරුව මේ දක්වා ජුරාසික් වර්ල්ඩ් මේ වසරේදී නිකුත්වන ෆෝලන් කිංඩම් චිත්‍රපටය සමගින් චිත්‍රපට පහක් මේ චිත්‍රපට මාලාව යටතේ තිරගත වී එහෙමත් නැත්නම් නිෂ්පාදනය වී තිබෙනවා. අපි දකින චිත්‍රපට අතර ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන මේ ජුරාසික් පාක් එහෙමත් නැත්නම් අපි මේ වසරේදී නරඹන ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කිංඩම් කියන මේ චිත්‍රපටය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බලන්නට අපි අද නොදුටු සිනමාවෙන් සූදානම් වන්නේ. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. ආයුබෝවන් භූපති.
ආයුබෝවන් සංජය.
භූපති, අපි මේ කතාව පටන් ගමු. දැන් 1993 වසරේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ජුරාසික් පාක් චිත්රපටය අධ්‍යක්ෂණය කළාට පස්සේ අපිට මේ ජුරාසික් පාක් කියන තේමාව යටතේ චිත්‍රපට කීපයක් දකින්නට ලැබුණා. 2018 වසරේ අපි මේ දකින ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කිංඩම් කියන චිත්රපටය දක්වා අපි මේ චිත්රපට යම්කිසි ආකාරයකින් විමසා බැලුවොත් තේමාමය වශයෙන් අපිට කොහොමද මේ චිත්‍රපට මාලාව විග්‍රහ කරන්නට පුළුවන්?
ඔව් සංජය, මොකද මේ සාමාන්‍යයෙන් ඔබ කිව්වා වගේ මේ චිත්‍රපටි මාලාව ලෝක සිනමාවේ ගත්තොත් මම හිතන්නේ ඉතාමත්ම පෙරලිකාර මුළු සිනමාවම හොල්ලන්න පුළුවන් තරමේ බලපෑමක් කරපු චිත්‍රපටි මාලාවක්. විශේෂයෙන් මම හිතන්නේ ඔබ කිව්වා වගේ 1993 වර්ෂයේ තිරගත වෙච්ච පළවෙනි ජුරාසික් පාක් චිත්‍රපටිය සුප්‍රකට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටි මාලාවේ වැදගත්ම දේ තමයි සංජය, මම හිතන්නේ අපි එක පැත්තකින් සිනමාව පැත්තෙන් ගත්තම තාක්ෂණික වශයෙන් සහ සෞන්දර්යාත්මක වශයෙන් මම හිතන්නේ හොලිවුඩ් සිනමා සංස්කෘතිය නව මානයකට අරන් ගියා. ඒකෙන් එක පැත්තකින් සිනමාව තාක්ෂණික, අපි දන්නවා මේක ඉන්ඩස්ට්‍රියල් ආර්ට් එකක් කියලා අපි කියන්නේ, මේක කාර්මික කලාවක් විදියට අපේ ඇස් ඉදිරිපිට නැති සත්‍යයක් ඇස් ඉදිරිපිට තියනවා වගේ මවන්න පුළුවන් ක්‍රියාදාමේ මම හිතන්නේ ලෝක සිනමාවේ කූට අප්‍රාප්තිය තමයි ජුරාසික් පාක් චිත්‍රපටිය කියලා. මම හිතන්නේ ඒ දක්වා ආපු කිං කොං වගේ චිත්‍රපටි මාලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිග් ෆුට් වගේ චිත්‍රපටි මාලා වෙන්න පුළුවන් තිබ්බා මේ වගේ සත්තු, ඒ වගේ මේ වගේ දේවල් තියෙන චිත්‍රපටි. නමුත් මේ සියල්ලට වඩා අපි කියනවා බොඩි මූවමන්ට්ස්, ඒ සත්තුන්ගේ ඉරියව්, අනිත් පැත්තෙන් ගත්තම ඒ කතා මාලාවේ තියෙන විශ්වසනීයත්වය, ඒ කියන්නේ අපි මොහොතකට හරි මේ පැය දෙකකට අපි විශ්වාස කරන්න පටන් ගන්නවා මේ සත්තු හැබෑවටම ඉන්නවා කියලා. මෙන්න මේ ෆැන්ටසි එක එක්සිස්ටින්, ඇත්ත ලෝකේ නැති මායාමතික යථාර්ථයක් පවතිනවා කියන තේමාව මම හිතන්නේ ඉතාමත්ම නිර්මාණශීලී සහ ඉතාමත්ම බලපෑම් සහගත ආකාරයකට ඉදිරිපත් කරපු චිත්‍රපටි මාලාව ජුරසික් පාක් චිත්‍රපටි මාලාව කියලා. ඒකෙනුත් මම හිතනවා සංජය, අලුත් චිත්‍රපටිය ගත්තම කලින් චිත්‍රපටි වලට වඩා නව කාරණා කීපයක් ඇතුළත් කරගෙන තියෙනවායි කියලා. ඒකෙන් පළවෙනි එක තමයි අපි ගත්තොත් මේ අතීතය නැවත පැමිණීම කියන කාරණය. මේ චිත්‍රපටි මාලාව ගත්තම අපිට පේනනට තියෙන දේ තමයි Star Wars වගේ චිත්‍රපටි ගත්තත් ඔබට පේනවා ඇති අපේ මේ සිනමාව වගේ කලාවක් ගත්තම හරිම අපිව කුතුහල දනවන, අපේ ආශාව වැඩි කරවන ප්‍රධානම කාරණයක් තමයි අපි ජීවත් වෙන ලෝකයේ පුද්ගලව බද්ධව හෝ තනි මිනිස්සෙකුට අදාළව හෝ එහෙම නැත්නම් මහා සමාජයට අදාළව අපෙන් අත ඇරුණු, අපෙන් ගිලිහුණු, අපිට දැන් අත්විඳින්නට නොහැකි යථාර්ථයක් නැවත පැමිණෙනවා කියන එක. උදාහරණයක් විදිහට අපි නිතර කතා කරනවා මනෝවිශ්ලේෂණය කියන විෂය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දීපු මේ වැඩසටහන් මාලාවේදී අපි සැරෙන් සැරේ බොහොම කෙටියෙන් කතා කරලා තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහසක් තියෙනවා රිටර්න් ඔෆ් ද රිප්‍රෙස්ඩ් කියලා. අපි විසින් මිනිස් ශිෂ්ටාචාරයට ඇතුල් වෙනකොට මිනිස්සු විදිහට අපේ ඇතුලේ තිබ්බ හිංසනයන්, අපේ ඇතුලේ තිබ්බ අශ්ලීල ආශාවන්, අපේ ඇතුලේ තිබ්බ අපේ පාලනයෙන් තොර අපි කියන ඒවට මේ ඩ්‍රයිව්ස් හඹායම් මෙන්න මේවා පාලනය කරගන්නවා. අපි මේ කොච්චර පාලනය කරගෙන හිටියත් මේවා නැවත එළියට එනවා. ජුරාසි වර්ල්ඩ් චිත්‍රපටියේ ගිනිකන්ද පුපුරලා එළියට එනවා වගේ අපේ විඥානෙත් මේක සිද්ධ වෙනවා. මෙන්න මේක උපමාත්මක ආකාරයකට අපි සිනමා කෘති වලින් විනෝදයක් ලබනවා. මේකෙන් අපි යම් ආස්වාදයක් ලබනවා සිනමා කෘති වලින් මේක දැක්කම. බලන හැම කෙනාටම මම මේ කියන විදිහට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ චිත්‍රපටියේ මේ වගේ චිත්‍රපටි වලට අපි ආස කරනකොට ඒ තියෙන ප්‍රධානම පදනම තමයි මෙන්න මේ රිටර්න් ඔෆ් ද රිප්‍රෙස් දෙකේ තියෙන විශ්මයජනක භාවය. මේ චිත්‍රපටිය ගත්තම මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි කලින් චිත්‍රපටි වල තිබ්බ අභියෝගය. ඒ තිර රචනය ඇතුළට ගියාම තිර රචකයා විසින් මවන අභියෝගය සත්තු තමයි අපිට තියෙන චැලෙන්ජ් එක. සහ අනිත් පැත්තෙන් ගත්තම මේක අනුමාත්‍රකාවක් විදිහට මිනිස්සු අතර මේ ඉන්න කොටසක් මේකට මේ යහපතට විරුද්ධව වැඩ කරනවා. ඒතට සාමාන්‍ය ජනප්‍රිය සිනමාවේ තියෙන ආකාරයකට හොඳ නරක වාදයක් ඇතුලේ ගැටිලා හොඳ හෝ නරක ජයග්‍රහණය කරනවා කියන ආකෘතිය තමයි ජුරාසික් පාර්ක් චිත්‍රපටි මාලාවේ තියෙන්නේ. බොහොම සාරාංශගතව කිව්වොත්. නමුත් ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියේ මම විශේෂ වෙනසක් නිරීක්ෂණය කරනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන චැලෙන්ජ් එක ජීවියෙක් නෙමෙයි. අජීවි වස්තුවක්. ඒ තමයි වොල්කනෝ එක. ඒ තමයි ගිනි කන්ද. ගිනි කන්දක් එනවා පොළොව යට ඉඳන් පුපුරගෙන. ඒ කියන්නේ ප්‍රාථමික සමාජයේ යලි පැමිණීමක් විදියට ඩයිනෝසෝස් ලව ගත්තනම් ඊටත් වඩා ප්‍රාථමික සමාජයක පැමිණි ඊටත් වඩා සමාජයක්ම කියන්නේ බෑ අපිට. ඊටත් වඩා පෘථිවි තලයේ පැමිණෙන ප්‍රතිචාරයක් විදියට අපිට මේ ගිනි කන්ද කියවන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. උදාහරණයක් විදියට සංජය අපි බැලුවොත් මේ අද සමකාලීන සමාජයේ ලෝකෙ වටේම තියෙන ප්‍රවණතාවයක් විලාසිතතාවක් අපි කියන ට්‍රෙන්ඩ් එකක් තමයි අපේ අතීතයේ සොයා නැවත යන්න ඕනේ කියන එක. අතීතයේ තමයි අපි කියන එකට බර වචනකින් කියනවා ඒ කියන්නේ මේ දෘෂ්ටාන්තයක් කියලා. එහෙම නැත්නම් ඇලිගරිකල් අප්‍රෝච් එකක් කියලා. අතීතයේ විසින් තමයි අපිට දේවල් උගන්වන්නේ. අතීතයේ විසින් තමයි අපිව හසුරවන්නේ කියලා. මේක අපි කියන අයිඩියොලොජි එකක්. මේක දෘෂ්ටිවාදයක්. මොකද අපි ජීවත් වෙන වර්තමානය හොඳටම අසාර්ථක වෙනකොට දේශපාලනිකව වෙන්න පුළුවන්, පෞද්ගලිකව වෙන්න පුළුවන්. අපිට සිද්ධ වෙනවා අතීතයත් එක්ක ගනුදෙනු කරන්න. මේ අතීතයත් එක්ක ගනුදෙනු කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. නමුත් ෆේල් වුණාම අපිට යන්න තියෙන එකම පිහිට විදියට අපිට හම්බ වෙන්නේ අතීතය කියන එක. අපි කියන මේක දේශපාලනිකව ඉතාම දුර්වල ආස්ථානයක් කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් අද දවසේ අපිට හැමතැනම දකින්නට හම්බෙන්නේ අපි ජීවත් වෙන මේ පශ්චාත් නූතන සමාජයේ අපේ ප්‍රායෝගික ජීවිතය ඉතාම බරපතල ලෙස ධනේශ්වරය විසින් සංවිධානය වෙන අතරේ සංකල්පීය ජීවිතේ අපි අර ෆැන්ටසි එකක් වගේ අපි මායාමතිකව හදාගෙන ඉන්නවා. අපි අතීත ලෝකෙක ඒක බෞද්ධ ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්, සිංහලකම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුස්ලිම් පැරණි සංස්කෘතිය වෙන්න පුළුවන්. ඕනෑම සමාජයක මේ අතීතයත් එක්ක ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය. එතකොට මේක මේ චිත්‍රපටියට අපි දාපුවම එක අන්තයක තියෙන්නේ මෙන්න මේ අතීතයේ අපි අතහැරලා දාපු දෙයක නැවත පැමිණීම. ඒක විසින් අපේ වර්තමාන ජීවිතයේ යලි අභියෝගයකට යෑම. අනිත් පැත්තෙන් ගත්තම මේ චිත්‍රපටියේ අලුත් දෙයක් ගෙනලා තිනවා. අපිව මේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියේ මේ ඉන ඩයිනෝසෝර සත්තු තනිකරම වෙළඳපළකට, ඒ කියන්නේ වෙන්දේසියකට දාන දර්ශනයක් තියෙනවා මේ අලුත් චිත්‍රපටියේ. මේක මට හිතන්නේ හරිම ඉන්ට්‍රස්ටිං. මොකද වැරදිලා හරි අපි මේ යථාර්ථයක් හැදුවත් මේක වෙළඳපළෙන් ස්වායක්තව පවතින්න බෑ කියන කාරණය සහ ධනේශ්වරයේ ප්‍රතිවිරෝධතාවලට ඇතුල් වෙනවා කියන එක අපිට මේ ජනප්‍රිය චිත්‍රපටිය පවා පෙන්වන්නට තියෙනවා. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටියේ සාමාන්‍ය ඩයිනෝසෝරස්ලා හදන එකෙන් නොනැවති තවත් අලුත් ඩයිනෝසෝරස් කෙනෙක්, ලෝකෙ හිටපු නැති කෙනෙක් නව ප්‍රාථමිකත්වයක් හදනවා. ඒ සතාවක් තමයි වඩාම පවර්ෆුල් කියලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔබට පේනවා මේ චිත්‍රපටියේ මේ සතුන්ව විකුණන්න දාලා මේක වර්තමාන දේශපාලනික බලය සහ අනාගත දේශපාලනයේ බලය හසුරවන්න මේ සත්තුන් අතීතේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේක හරිම ඉන්ටරෙස්ටිං. ලෝකෙ වටේම ගත්තම අතීතය කියන එක වර්තමානයේ දේශපාලනය හසුරවන උපමා රූපිකයක් විදියට මට හිතෙන්නේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියෙන් කාරණයක් විදියට ඔප්පු වෙලා තියෙනවා.
භූපති, දැන් අපි දන්නවා ඔබ සඳහන් කළා වගේ මේ චිත්‍රපටයේ ජනප්‍රියභාවය ගැන සඳහන් කළාම 1993 නිකුත් වන ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඉඳලා ෆෝලන් කිංඩම් ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය දක්වා මේ චිත්‍රපටවල ජනප්‍රියභාවය පිළිබඳව අපිට විවාදයක් නැහැ. විශේෂයෙන්ම දැන් වෙළඳ සන්නාම වශයෙන් ජුරාසික් වර්ල්ඩ්, ජුරාසික් පාර්ක් කියන මේ වෙළඳ සන්නාම කොයිතරම් දුරට ජනතාව අතරේ ජනප්‍රියද කියන කාරණය අපි දන්නවා. ඒ වගේම දැන් අපි දන්නවා මේ චිත්‍රපටයට ඩොලර් මිලියන 170,180 අතර ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. මේ වන විට ඩොලර් බිලියන 1.13 පමණ ආදායමක් මේ චිත්‍රපටයේ උපයලා තියෙනවා. මේ කරුණු කාරණා දැක්කහම අපි දන්නවා මේ චිත්‍රපටය කොයිතරම් දුරට ජනප්‍රියද කියන එක. දැන් මේ ජනප්‍රියත්වය ගැන කතා කරනවා වගේම අපි දන්නවා අපි මේ නොදුරු සිනමාවෙන් මේ චිත්‍රපටවල සමාජීය කරුණු කාරණා, කලාත්මක කරුණු කාරණා අපි විග්‍රහ කරගන්න උත්සාහ කරනවා. දැන් මම සඳහන් කළා වගේ දැන් මේ ෆ්‍රැන්චයිස් එකක් විදිහට මේ චිත්‍රපටය ජනප්‍රියකාරණයක් බවට පත්වෙලා තියෙන අතරතුර භූපති, අපි කොහොමද මේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය මේ සමාජීය කරුණු කාරණා අතරේ අපිට විග්‍රහ කරගන්න පුළුවන් කොහොමද?
ඔව්, ඉතාලම වැදගත් සංජය. මොකද ඔබ කිව්වා වගේ මම හිතන්නේ ස්ටාර් වෝස් සීරීස් එක ගත්තත් ටිකෙන් ටික අපි දැකපු දේ තමයි සිනමාවේ වර්ධනය වෙනකොට සිනමා කෘතියයි ප්‍රේක්ෂකාගාරයයි අතරමැද්දට තව අලුත් අංගෝපාංග ටිකක් එන්න පටන් ගන්නවා. දැන් ඉස්සර අපි නවකතාවක් කියවුවනම් නවකතාව කියවලා ඒක ඉවරයි, අපි ඊට පස්සේ අපේ ජීවිතේ ගෙවනවා. අපි කියනවා මේකට පශ්චාත් නූතන තත්වයක් කියලා, පෝස්ට් මොඩර්න් කන්ඩිෂන් එකක් කියලා. ඒ තමයි මේක චිත්‍රපටියයි නරඹන්නයි අතරේ ගැප් එක ඉවර වෙන්නේ නැහැ. පරතරය ඉවර වෙන්නේ නැහැ චිත්‍රපටිය බැලුවට පස්සේ. ඊට පස්සෙත් අපි එළියට බැස්සම වෙළඳපළේ අපිට සපත්තු තියෙනවා, බෑග් තියෙනවා, පොඩි ළමයින්ට වෙන වෙන ඇඳුම් ආයතන තියෙනවා. අපි කියනවා මේ දෘෂ්ටිවාදී බ්‍රෑන්ඩ් නේම් එක කියන එක චිත්‍රපටිය අවසන් වුණාට බ්‍රෑන්ඩ් නේම් එක අවසන් වෙන්නේ නැහැ. ඒතර එතනින් එහාට චිත්‍රපටිය නොවන දේවල් චිත්‍රපටිය බවට පත් වෙමින් යනවා. හරියට මේ වගේ අපි ටෙලිවිෂන් එක බලන් ඉන්නකොට අපිට එක මැද්දෙන් ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඒතර අපි ටික කාලයක් ගියම අපිට හිතා ගන්න බෑ අපි ඇඩ්වර්ටයිස්මන්ට් මැද්දේ පෙරනාටි බලනවද, ටෙලිනාටි මැද්දේ ඇඩ්වර්ටයිස්මන්ට් බලනවා කියලා. මේ දෙක අතරේ සීමාව මැකිලා ගිහිලා තියෙනවා. ඒ වගේමයි මං කියන්නේ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටිය තමයි ලෝකේ බ්‍රෑන්ඩින් වලින් ගත්තම, ඔබ කිව්වා වගේ වෙළඳ සන්නාමකරණය ගත්තම අතිම විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඒ නිෂ්පාදන ආයතනයේ විතරක් නෙමෙයි, මේ බ්‍රෑන්ඩින් එක හිඳ වෙනත් නිෂ්පාදන ආයතන තව උදාහරණයක් විදියට මේක බුද්ධිමය තලයටත් බලපෑවා. ඩයිනෝසිරස් පිළිබඳව පොත්පත් එන්න පටන් ගත්තා, විශාල වශයෙන් වෙනත් ටෙලිවිෂන් නිෂ්පාදන වගේ දේවල් එන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, අපි ගත්තොත් කෞතුකාගාරවලට පවා මේ පිළිබඳව තියෙන උනන්දු විශාල වශයෙන් වැඩි වුණා. එතකොට ඔබට පේනවා ඇති සංජය, චිත්‍රපටියක් කියන එක තවදුරටත් ලෝකේ සංස්කෘතික නිෂ්පාදනයක් විදියට. ඒ හුදු අපේ සංස්කෘතිකමය අවශ්‍යතාවයක් විතරක් නෙමෙයි ඉෂ්ට කරන්නේ. මෙය විසින් දෘෂ්ටිවාදීව අපිට බල කර සිටින ඔබගේ ජීවිතයට මේ අරන් යා යුතුයි, ඔබගේ ගෙදෙට්ට මේ අරන් යා යුතුයි කියලා. මේක මම හිතන්නේ වැඩිපුරම ටාගට් ඔඩියන්ස් එක වෙලා තියෙන්නේ පොඩි ළමයින්ව. නමුත් පොඩි ළමයින් විතරක් නෙමෙයි, වැඩිහිටියන් පවා ඉන් පස්සේ මම හිතන්නේ තීම් පාක්ස් වල ඉඳලා මේ සෑම දෙයක්ම ගත්තම මේක ඔබ කිව්වා වගේ බරපතල, ඒ කියන්නේ සිනමාව කියන එක සිනමා ශාලාවෙන් එළියට විහිදිච්ච විශාල ඉන්ඩස්ට්‍රි එකක්, විශාල අතුරු කර්මාන්තයක් බවට පත් වෙනකොට එහි මං හිතන්නේ මුදුන් මල්කඩේ සිටින චිත්‍රපටිය තමයි ජුරාසික් පාර්ක්, එහෙම නැත්නම් මේ ජුරාසික් වර්ල්ඩ් සීරීස්.
So what are you dating, like an accountant now or
Owen?
Ventriloquist?
Stop it.
You love a dummy.
This is not why we're here.
You can blame me. Try to shame me.
I know why we're here. A rescue op. Save the dinosaurs from the island that's about to explode. Life cannot be contained. Life breaks free. Life finds a way.
මොබල් දැන් මේ ජුරාසික් වර්ල්ඩ් කියන චිත්‍රපටයට එනකොට අපි දන්නවා දැන් මේ ජුරාසික් පාර්ක් චිත්‍රපට මාලාව අපි මේක හඳුන්වන්නේ බොහෝ දෙනෙක් මේ ඇඩ්වෙන්චර් ෆිල්ම් කියන කාණ්ඩයට දාලා. නමුත් දැන් මේ ජුරාසික් වර්ල්ඩ් කියන චිත්‍රපටය, ජුරාසික් වර්ල්ඩ් ෆෝලන් කිංඩම් කියන මේ අලුත් චිත්‍රපටය ගැන කතා කරනකොට සමහරක් කියනවා මේක ඇඩ්වෙන්චර් ෆිල්ම් එකකට වැඩිය මේ හොර ෆිල්ම් එකක ලක්ෂණ මේකේ තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මීට පෙර යම්කිසි ආකාරයකින් හොර චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක් ඒ ලක්ෂණත් මේ චිත්‍රපටය තුළ දකින්න තියෙනවා කියලා. සිනමා විචාරකයෙක් විදියට ඔබගේ මතය මොකද්ද?
ඔව් සංජය, ශානර කියන එක ගත්තම, එහෙම නැත්නම් ප්‍රභේද කියන එක ගත්තම මං හිතන්නේ මං නැවතත් කලින් නැවතපු තැනින්ම පටන් ගත්තත් පශ්චාත් නූතන යුගයේදී ප්‍රධාන ලක්ෂණයක් තමයි සිනමාවේ සිද්ධ වෙන්නේ මේ ශානර සම්මිශ්‍රණය වෙනවා. චානරයක් කියලා දෙයක් වෙන් කරගන්න බැරුව යනවා. ඒකේ ගැඹුරුම සිනමාව ගත්තොත් අපි ගත්තොත් ඊනියා සම්භාව්‍ය සිනමාවේ කෙලවරක් විදියට අපිට සලකනු කරන්න පුළුවන් ඇමරිකාවේ ඩේවිඩ් ලින්ච්ගේ සිනමාව. ඩේවිඩ් ලින්ච්ගේ අවසාන කාලයේ කරපු විශේෂයෙන් ලොස්ට් හයිවේ, මුල්හලන්ඩ් ඩ්‍රයිව්, ඉන්ලෑන්ඩ් එම්පයර් වගේ චිත්‍රපටි ගත්තොත් ඔබට ඉතාම අසීරුයි ඩේවිඩ් ලින්ච් මොන ශානරයට අයිති වෙන්නේ කියලා කියන්නේ. මං හිතන්නේ මේකේ අනිත් පැත්තේ ඉන්න අනිත් අන්තයේ ඉන්න සිනමාකරුවා තමයි ශානර සම්මිශ්‍රණේ. ක්වින්ටන් ටොරන්ටිනෝ කියන අධ්‍යක්ෂකවරයා මං හිතන්නේ අපි මේ වැඩසටහන් මාලාවෙත් කතා කරා. ඔහුගේ ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස්, හේට්ෆුල් එයිට්, පල්ප් ෆික්ෂන්, එහෙම නැත්නම් ජැංගෝ අන්චේන් වගේ ඕනෑම චිත්‍රපටියක් ගත්තොත් තනි ශානරයකට ඔබට බැලු බැලමට එකපාරට මේක කවුබෝයි ෆිල්ම් එකක්, එහෙම නැත්නම් වෙස්ටර්න් ෆිල්ම් එකක් කියලා හිතෙන්නට පුළුවන්. නමුත් ඊට එහා ගියාම ගොඩාක් සංකීර්ණ ශානර සම්මිශ්‍රණයක්. ඉතින් මම හිතනවා ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය ගත්තත් ඔබ ඔය කිව්ව සංකීර්ණතාවය එක එක ගුරුකුල වලින්, එක එක සිනමා විචාරකයන් විසින් මේක විවිධ තැන්වල ස්ථානගත කරන්න පුළුවන්. අපි හිතමු මේක ඇඩ්වෙන්චර් හෝ එහෙම නැත්නම් ඔබ කියන හොරර් කියන ශානරය ගත්තම මෙන්න මේ ශානරය ඇතුළට ගිහිල්ලා අපි ටිකක් බලමු මොනවද මේ ශානරී මෙතුවක් තිබ්බ ලක්ෂණ සහ ජුරසික් වර්ල්ඩ් චිත්‍රපටිය ඒවා ඒ ආකාරයටම නියෝජනය කරන්නේ මොනවද කියලා මං ඉස්සෙල්ල පටන් ගන්නම් යම් වෙනසක් වෙච්ච දෙයකින් ඒ තමයි ඔබ ගත්තොත් ඔබ මේ පරණ චිත්‍රපටි බලන ජුරසික් වර්ල්ඩ් විතරක් නෙමෙයි ජුරසික් පාර්ක් විතරක් නෙමෙයි වෙන ඕනෑම ඇනකොන්ඩා එහෙම නැත්නම් ඔය විවිධාකාරයේ මකුළුවෝ එහෙම නැත්නම් විවිධාකාරයේ සත්තු ඇවිල්ලා නගරවලට කරන බලපෑම් වගේ ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ බර්ඩ්ස් චිත්‍රපටියෙන් පටන් ගත්තම තියෙන චිත්‍රපටි මේ සත්තුත් එක්ක තියෙන චිත්‍රපටි සම්ප්‍රදායය සැලකුවම ඔබ හොඳට නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇමරිකානු සමාජයේ තියෙන ජාතිවාදය ප්‍රධාන ධාරාවේ හොලිවුඩ් චිත්‍රපටි වලින් ස්ට්‍රීම් හොලිවුඩ් ෆිල්ම්ස් වලින් පේන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ඔබ ගත්තොත් මේ වගේ එකකදී මේ සතාට මුලින්ම අහුවෙන්නේ කළු ජාතියෝ. ඉතාලම මෝඩ විදියට ගිහිල්ලා. එහෙම නැත්නම් ආසියානු ජාතිකයෝ. මට මතකයි ගිය පාර චිත්‍රපටියේ අර සුපර්කට ඉන්දියානු ජාතික නළුවා රඟපාපු ජුරසික් වර්ල්ඩ් චිත්‍රපටියේ ඔහුට වැඩි ආයුෂ නැහැ චිත්‍රපටිය. ඒතර අවසානයේ දක්වා ඉන්නේ ඇමරිකානුවන් සටන් කරන්නේ. මේක ඉතාම යටින් දුවන අපිට කිතේ ඉතාම චිත්‍රපටිය තුල සැඟවුණු එහෙත් එලිපිට පේන්න තියෙන පැහැදිලි ඇමරිකානු ජාතිකවාදයක්. නමුත් ඔබට ඔබ හොඳට නිරීක්ෂණය කරොත් මෑත අවුරුදු 4ක විතර ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටි ගත්තම විශේෂයෙන් ඔවුන් චීන ජාතිකයන්ව නිරූපණය කරන විදිය වෙනසක් ඉඳගන් තියෙනවා. මේ චිත්‍රපටියත් එහෙමයි. විශේෂයෙන් ගත්තොත් මාෂියන් වගේ චිත්‍රපටියක්. රෙඩ්ලෙස් ස්කොට් අධ්‍යක්ෂණය කරපු මාෂියන් චිත්‍රපටිය ඔබ බලලා තියෙනවනම් මාෂියන් චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාවක් දරනවා මේ චීන ජාතිකයෝ. ගෝලීය දේශපාලනයේ චීනය සහ ෂී ජින්පින්ගේ ගවර්න්මන්ට් එක සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගවර්න්මන්ට් එක අතර තියෙන මේ පරතරය ගැටුමත් එක්ක සහ ඒ වගේම සාම්‍යයත් එක්ක මේ බලතුලනේ තියෙන සාම්‍යයත් එක්ක හොලිවුඩ් චිත්‍රපටි විසින් මේකට යම් සාම්‍යයක් මේකට සාම්‍යම් කොහෙරන්ස් එකක් යෝජනා කර සිටිනවා මං හිතන්නේ චීන ජාතිකයන්ව යම් ආකාරයක සුමට විදිහකට හොලිවුඩ් ප්‍රධාන ධාරාවේ චිත්‍රපටිය ඇතුළේ නිරූපණය කරලා මං ඔය කිව්වේ පර්ණ ශානරයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා පර්ණ ශානරයට දක්වන සමානත්වය ගත්තොත් ඔබ බලන්න මේ චිත්‍රපටියේ කුඩා දරුවෙක් ඉන්නවා මේ අලුත් චිත්‍රපටි ඇය දෙමව්පියෝ නැති අසරණ වෙච්ච ඉතාලම ඒ කියන්නේ හොඳටම සල්ලි තියෙන හොඳටම ප්‍රභු සමාජයක් නිරූපණය වුණාට ඇයට තියෙනවා ලොස්ට් එකක් ඒ තමයි ඒකේ දෙමව්පිය ආදරය හම්බ වෙන්නේ අපි ගත්ත ජුරසික් පාක් වන් චිත්‍රපටිය ගත්තත් ඒකේ සිටියා කුඩා දරුවෝ දෙන්නේ ඒ දෙන්නත් අම්මයි තාත්තයි එක්ක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ නමුත් අපි කියන පොඩි ෆික්ෂනල් පවුලක් හැදෙනවා මේ පාක් එක ඇතුලේ මේක තමයි මං හිතන්නේ අපේ රටේ සිනමාකරුවන්ට නැති ඒ රටේ තියෙන සිනමාකරුවන්ගේ තියෙන ජනප්‍රිය සිනමාවේ තියෙන ඩෙප්ත් එක තියාගන්න තැන ගැඹුර තියාගන්න තැන ගොඩක් රට ලංකාවේ සිනමාකරුවෝ සමත් වෙන්නේ නැහැ ජනප්‍රියතලයේ මෙන්න මේ වගේ සියුම් ඩෙප්ත් එකක් තියාගන්න මේක සියුම් කියලා කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් නමුත් ඒක යටිතලයේ දුවනවා එලියෙන් ජුරා සත්තු පෙන්වුවට යටින් තියෙනවා අපි කියනවා පර්සනල් ස්ටෝරි එකක් පෞද්ගලික කතාවක් වේදනාවක් මනුෂ්‍ය ආත්මයේ වේදනාවක් මෙන්න මේ වේදනාවම තියෙනවා මේ කුඩා දරුවට ජුරසික් වර්ල්ඩ් චිත්‍රපටියේ ඉන්න ඇය පහුවෙලා දැනගන්නවා මේ ජුරසික් පාක් හදන්න පාවිච්චි කරපු ජනතාක්ෂණයම ඇයව නිර්මාණය කරන්නත් ඇගේ මව අසනීපෙන් ඉඳලා එහෙම කතාවක් මේක ඇතුළේ යනවා මේක මම කියපු අර මේ වැඩසටහන ආරම්භයේදී මම ඔබට මතක් කරපු රිටර්න් ඔෆ් ද රිප්‍රෙස්ඩ් එකට සමානයි ඇයගේ මානසික ලෝකයේ ෂොක් වීම ඇය මුදා හරින්නේ මේ ජුරසික් පාක්ගේ සත්තුත් එක්ක සම්බන්ධ වෙනවා අපි දන්නවා අපි අවිඤ්ඤාණිකව මිනිස්සු විදියට සවිඤ්ඤාණිකව අපි යහපත ප්‍රාර්ථනා කරාට අවිඤ්ඤාණිකව අපිව හැම වෙලෙම අපිව ඇදිලා යන්නේ ලෝකේ තියෙන නපුරට හිංසනයට ඔබ ගත්තොත් අපි මෙහෙම බොහොම කම්මැලි කමේ ඉන්නකොට යහපතේ බෝම්බයක් පිපිරුවා කියලා කිව්වොත් අපි කම්මැලි කම යනවා අපිට ආස හිතෙනවා මේක ගැන හොයන්න අපි කලබල වෙනවා මේ කලබලය සයිකෝඇනලිස් කෙනෙක් බැලුවොත් මනෝවිද්‍යාවක බැලුවොත් එයා කියන්නේ මේක ඔබේ ආශාවක් මේක ඔබේ ප්‍රාර්ථනයක් ඔබේ ජීවිතය නැවත සජීවී කරන්නේ සාමකාමී සිද්ධියකින් නෙමෙයි වයලන්ස් සිද්ධියකින් කියලා. ඉතින් මේක ඉතාම සංකීර්ණ මාතෘකාවක් මෙන්න මේ වයලන්ස් එකේ රෙප්‍රසන්ටේෂන් එක. මේ කුඩා දරුවාගේ ෆැන්ටස්මැටික් වයලන්ස් රෙප්‍රසන්ටේෂන් එක නියෝජනය මට හිතෙන තියෙනවා කියලා මේ විශාල ඩයිනෝසෝස් ලගේ කතාව ඇතුළේ. ඉතින් මගේ යෝජනාව මේ වගේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටි ඉස්සර තමා විචාරකයන් සහ විශ්ලේෂකයන් මේවා ජනප්‍රියයි මේවා නිකන් විනෝද වෙන්න තියෙන දේවල් විදිහට අතෑරියේ මම හිතන්නේ මෑත අවුරුදු 30ක විතර ලෝක සිනමා විචාරයේ ගැඹුරුම විචාරකයන් ගැඹුරුම විශ්ලේෂකයන් ගත්තොත් ඔවුන් බොහෝමයක් කතා කරනවා මේ ජනප්‍රිය චිත්‍රපටිවල අපේ සමකාලීන සිතුම් පැතුම් වඩා විධිමත්ව කිව්වොත් අපේ දෘෂ්ටිවාදයන් තැම්පත් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි ඒ අර්ථයෙන් තමයි සංජය ජුරසික් වර්ල්ඩ් වගේ චිත්‍රපටි අපේ මේ වැඩසටහන් මාලාවට වරින් වර තෝරාගන්නේ සාකච්ඡා කරන්නේ
හොඳයි භූපති බොහොම ස්තුතියි අපි එළඹෙන මාසෙදී තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින් හමු වෙමු බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සර්
Enjoy more stories in your language by visiting sbs.com.au